චිත්‍ර විෂය ඉගෙන ගන්න දරුවන්ට විතරක් නෙමෙයි මේ සැරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන 11 ශ්‍රේණි ඉගෙන ගන්න දරුවන්ටත් මේ තොරතුරු වැදගත් වෙනවා. මේ වෙලාවේ මම හිතනවා ඔයාලා ගොඩක් දෙනෙකුට ඉන්දුනින්ම ශිෂ්ටාචාරයට අයත් කලා නිර්මාණ පින්තූර ඇතුළත් පත්‍රිකාවක් ලැබිලා ඇති. එහෙම පත්‍රිකාවක් නැති අයත් හොඳින් ඇහුම්කන් දීලා මේ පාඩමේ තොරතුරු දැනගන්නවා නම් වටිනවා. ඒ නිසා මම ආරාධනා කරනවා රුහුණු ගුරුගෙදර වැඩසටහන සමග ඔයාලා සියලු දෙනාම සම්බන්ධ වෙන්න කියලා. හොඳයි. මම යොමු වෙන්නම් අගේ අද දවසේ පාඩමට. ඉන්දුනින්න ශිෂ්ටාචාරය කිව්වම නගර දෙකකින් සමන්විත ශිෂ්ටාචාරයක්. ඒ කියන්නේ මොහෙන්ජදාරෝ නගරයත් හරප්පා නගරයත් මේ ඉන්දුනින්න ශිෂ්ටාචාරයට අයිති වෙනවා. මේ මොහෙන්ජදාරෝ නගරය අද අයත් වෙන්නේ පාකිස්තානයට අයත් සන්දේහි ලාර්කානා දිස්ත්‍රික්කයට. ඒ වගේම හරප්පා නගරය. මේ හරප්පා නගරය වර්තමානයේ පාකිස්තානයේ බටහිර පංජාබ් ප්‍රදේශයේ මොන්ටිගෝමරි දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙනවා. මේ නගර දෙක සම්බන්ධ ඉන්දුනිම්න ශිෂ්ටාචාරය ක්‍රිස්තුපූර 3250ත් ක්‍රිස්තුපූර 2750 තරම් ඈත අතීතයට දිව යනවා. හොඳයි. මම ඉක්මනින්ම ආවේ මේ විශාල භූමිභාගයක පැතිරලා තියෙන ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට. මේ ශිෂ්ටාචාරයට අයිති නගර දෙකේ කැණීම් කරනකොට හමු වෙලා තියෙනවා විවිධ ආකාරයේ නිර්මාණ රාශියක්. ඒ අතරේ ගල් හා ලෝහ ප්‍රතිමා, මුද්‍රා, වාස්තු විද්‍යා නිර්මාණ, ආභරණ හා මෙවලම්, සෙල්ලම් බඩු ආදී වශයෙන්. මේ වෙනකොට 10 ශ්‍රේණි ඉගෙන ගන්න දරුවන්ට 11 ශ්‍රේණි ඉගෙන ගන්න දරුවන්ට වැදගත් වෙන මූර්ති නිර්මාණ හතරක් ගැනත් මුද්‍රා නිර්මාණ දෙකක් ගැනත් අද මම ඔයාලත් එක්ක කතා කරනවා. හොඳයි. මුලින්ම මගේ ළඟ තියෙන මේ පුංචි මූර්තිය දැක්කමත් හරි ලස්සනයි. අල්ලල බලන්නත් හරි ආසයි. ඔව්, ඇල්ලුව විතරයි පුදුම වැඩක්නේ දරුවනේ මේ උනේ. මේ මූර්තිය හෙලවෙන්න පටන් ගත්තා. මම පොඩ්ඩක් තිගැසුණත් ඒක කමක් නැහැ. මේ ඇයි මොනවද දැනගන්න ඕන? මම තමයි පූජකරුව මූර්තිය. ඔව්. අනේ මේ සමාවෙන්න ඕන. මේ ඔයාගෙන තමයි අපි මේ තොරතුරු සොයමින් සිටියේ. එහෙනම් මගේ දයාබරද අරුවනේ, මේ වැඩසටහන අහගෙන ඉන්න ඔයාලට දැනගන්න ඕන විස්තර මම මෙයාගෙන් අහලා දැනගන්නම්. ඔයාලා අහගෙන ඉන්න ඕන ওই පැත්තේ, හරිනේ? හොඳයි. මේ කියන්නකෝ, ඔයා හැබැයිටම කවුද කියලා? මම පූජකයෙකුගේ රූපයකට සමාන මූර්තිය. ඇයි එහෙම පේන්නේ? මගේ නළලේ තියෙන පටියක් අඩවන් දෙනෙත් නිසාත්, ඒ කාංශ කර ඇති සලුවයි හිස කේස් මුඩු ගෑලේ සද්දයක් වෙන නිසායි එහෙම කියන්නේ. ඒ විතරක්ද? භාවනානුයෝගීව සිටින ඉරියව්වක් නිසා මම පූජකයෙකු ලෙස හිතෙනවා. තව මොනවද මන් දැනගන්න ඕන? හරි, එතකොට ඇයි මේ ඔයා මේ තරම් සුදු? මම මේ තරම් සුදු මොහෙන්ජදාරෝ මූර්ති ශිල්පීන් මාව හදලා තියෙන්නේ සුදු හුණු ගල් වලින්. ඒ නිසයි මගේ මේ පැහැීමේ තරම් සුදට පේන්නේ. ඔව් දරුවනේ, මේ අලංකාර පූජකරුව මූර්තිය සෙන්ටිමීටර් 10ක් විතර උසයි. තව විශේෂ දෙයක් තමයි දරුවනේ, මේ එක උරහිසක් වැසෙනසේ ඇති සළුවේ පෙති තුනේ මල් මෝස්තර තියෙන එක. මූර්තියත් හරිම ලස්සනයි. ඒ නිසාම ඉන්දුනිම්න ශිෂ්ටාචාරයට අයත් මොහෙන්ජදාරෝ නගරයෙන් හමු වුණ පූජකරුව මූර්තිය ගැන තොරතුරු දැන් ඔයාලා දැනගත්තනේ. දැන් මීළඟට මගේ ළඟ තියෙනවා තවත් ඉතාමත් අලංකාර මූර්ති නිර්මාණයක්. බැලුවම නම් මට පේන්නේ කාන්තා රූපයක් වගේ. ඒ ගැන තොරතුරු මොනවද කියලා හරි ලේසියෙන් දැනගන්න පුළුවන් අපිට. මොකද අත තියු ගමන් කතා කරනවා. හොඳයි. එහෙනම් මං ඔන්න අත තියලා බලනවා මෙයා මොනවද කතා කරන්නේ කියලා. හරි.
ඔව්, මම තමයි හරප්පා නගරයෙන් හමුණු නලංගනරුව මූර්තිය. මොනවද මං ගැන ඔයාලට දැනගන්න ඕන?
අනේ ඔව්, මෙන්න මේ වෙලාවේ මේ වැඩසටහනට ඇහුම්කන් දෙනවා 10 ශ්‍රේණි අපේ දරුවෝ එකොළහ ශ්‍රේණියේ චිත්‍ර විෂය ඉගෙන ගන්න දරුවෝ. ඔයා ගැන විස්තර ටිකක් දැනගන්න ඕන වෙලා මම මේ කතා කරන්න බැලුවේ.
අහන්න මං ගැන විස්තර මම කියන්නම්.
ආයිමත් එහෙනම් මට දැනගන්න පුළුවන්ද ඔයා නිර්මාණය කළේ කවුද කියලා?
මම මේ විදියට ලස්සන කාන්තා රූපයක් විදියට හැදුවේ හරප්පා නගරයේ ඉඳපු කලාකරුවන්.
හරප්පා නගරයේ ඉඳපු කලාකරුවන් දරුවනේ, එහෙමනම් බලන්න කොයිතරම් විශිෂ්ට කලාකරුවන්ද කියලා. මේ නලගන රුව මූර්තියට අත තිව්ව මට දැනුනේ යකඩ වගේ. ඇත්තටම මොනවෙන්ද ඔයා මේ හදලා තියෙන්නේ?
ඔව්, මාව හදලා තියෙන්නේ ලෝහ විශේෂයකින් තමයි. ලෝකඩවලින් වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමයට තමයි මාව හදලා තියෙන්නේ.
බලන් දරුවනේ, ඒ ඉන්දු නිම්න කලාකරුවන් මොනතරම් දක්ෂද කියලා. මේ නලඟන ඔයා බැලුවම නම් පේන්නේ නැට්ටුකාරියක් වගේ. ඒ ගැනයි තව ඔයා ගැන විස්තරත් අපේ මේ දරුවන්ට පොඩ්ඩක් දැනගන්න එක කියලා දෙන්න පුළුවන්ද?
හරි. මම දෙවල කරංගන නලඟනක් කියලත් සමහරු මංගන හිතනවා. මොකද මගේ බෙල්ලේ මාලයත්, දකුණු අතේ වළලු කීපයකුත්, වම් අතේ වළලු රාශියකුත් තියෙන නිසා. ඒ විතරක්ම නෙමෙයි, බලන්න මම මේ ඉන්න ඉරියව්ව, ඒ අනුවත් එහෙම හිතනවා. ඒ කියන්නේ එක අතක් පහළට දිගු කරලා අනෙක් අත ඉන්නට තියලා, එක් පාදයක් ඉදිරියට තියලා නවාගෙන ඉන්න විදියට දෙවොල කරගෙන ස්ත්‍රියක් කියලා හිතන එක සාධාරණයි නේද? කාන්තාවක් සතු නාරි දේහ ලක්ෂණ තියෙන මගේ උස අඟල් 4 හමාරක් විතර වෙනවා. ඉතින් දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ ඉන්න මම ගැන විස්තර දැනගත්ත ඔයාලට ඇති නේද?
ඔව් ඇති. ඔයාට ගොඩාක් ස්තුතියි. මේ වැඩසටහන අහගෙන ඉන්න දරුවන්ට චිත්‍ර විෂයන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ දෙකක් ගැන තොරතුරු දැන් දැනගත්තා. දැන් මම මේ ලන් උනේ තවත් මූර්ති නිර්මාණ දෙකක් ළඟට. ඒ තමයි කවන්ද මූර්ති දෙක. කවන්ද කියන්නේ දරුවනේ, මේ මූර්ති දෙකේම හිස නැහැ, අත් දෙක නැහැ, කකුල් දෙක නැති නිසා තමයි මේ කවන්ද කියලා කියන්නේ. මේ මූර්ති නම් කතා කරවන්න බෑ. ඇයි ඉතින් හිසක් නැහැනේ. මම ඔයාලට තොරතුරු කියන්නම් මේ මූර්ති දෙක ගැන. මුලින්ම එක මූර්තියක් තියෙනවා දරුවනේ, බැලුවම රතු පාටයි. බැලුවොත් එහෙනම් මේ ස්වාභාවික පෙනුමක් තියෙන පිරිමි රූපයක් දැක්වෙන මේ මූර්තිය ග්‍රීක සම්භාව්‍ය මූර්තිවල ලක්ෂණ පෙන්නුම් කරනවා. මස් පිඬුවල පෙනුම එහෙම හරි ස්වාභාවිකයි. අඟල් 4ක් විතර උස මේ මූර්තිය රතු වැලිගල් වලින් හදලා තියෙන්නේ. මේක මුලින්ම හමු වෙන්නේ දරුවනේ මේ කැණීම් කරද්දී හරපා නගරේ. නග්න රූපයක් වන මේ මූර්තියෙන් ශිව මූලාදර්ශයන් නිරූපිත බව එක අදහසක් තියෙනවා. මුල් කාලෙදී ඇස් දෙක, අත් දෙක, කකුල් දෙක, හිස වෙනම සවි කරලා තිබුණු බවට පුරාවිද්‍යාඥ මතයක් ඉදිරිපත් වෙනවා. ඇයියේ මේ මූර්තිය අපිට බැලුවම පේනවා බෙල්ල ළඟ උරේස් දෙකේ සිදුරු තියෙනවා. එතකොට මේ සිදුරු වලින් එහෙනම් කියවෙනවා වෙනම අත් දෙක එහෙම ඔළුව හයි කරලා තිබුණා කියලා. ඉතින් මෙන්න මේ විදිහේ කවන්ද මූර්තියක් ස්වාභාවික පෙනුමක් තියෙනවා ගොඩක්ම. ගොඩක් ස්වාභාවික පෙනුමෙන් හදලා තියෙන මේ මූර්තිය අපිට ග්‍රීක සම්භාව්‍ය මූර්තිවල ස්වාභාවික පෙනුමක් දෙන්නේ අන්න ඒ නිසයි. ඉතින් මෙන්න මේ විදිහේ කලා නිර්මාණයක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුලින් අපිට එද්දී තව කැණීම් කරනකොට හමු වෙනවා මූර්තිය. අලු පාටින් පේන මේ මූර්තිය ඊළඟ කවන්ද මූර්තිය විදියට අපි හඳුන ගන්නවා. හරපා නගරෙන් හමුණු මේ මූර්තිය අලු වැලිගල් වලින් හදලා තියෙන්නේ. ඒතකොට මොකක්ද දරුවනේ මේ මූර්තිය හදලා තියෙන මාධ්‍ය? අලු වැලිගල් වලින්. ඒ නිසා බැලුවම අලු පාටයි. අර කලින් පෙන්නපු බල අපි සාකච්ඡා කරපු කවන්ද මූර්තියට වඩා පොඩි වෙනස්කම් කීපයකත් අපිට පේන්න තියෙනවා. ඒ කියන්නේ දෙපා නැති වුණත් යම් තරමකට කවන්ද දක්වා කලව දක්වා මේ දෙපා දෙක දැක්වෙනවා. එක් පාදය පොඩ්ඩක් ඔසවල තියෙන විදියක් අපිට පේන්න තියෙනවා. ඉතින් මේ අලු වැලිගල් වලින් හදපු මේ මූර්තියත් පූර්ණ උන්නත මූර්තියක් දරුවනේ. සෙන්ටිමීටර් 10ක් විතර උස මේ මූර්තිය ඉතාම සාභායික පෙනුමක් සිරුරට එක්කලා තියෙනවා. එතකොට ඉන්දු නිම්න ශිෂ්ටාචාර මූර්ති ශිල්පීන් බලන්න කොයිතරම්නම් දක්ෂ ලෙස මේ මූර්තියන් නිර්මාණය කළාද කියලා. එක මතයක් තියෙන මේ මූර්තියනොත් ශිව දෙවියන්ගේ එක් වේශයක් වන නටරාජා නර්තන ස්වරූපයක් දැක්වෙන බවයි. ඉතින් ග්‍රීක සම්භාව්‍ය මූර්තිවල ලක්ෂණ ආභාෂයක් කරගනිමින් මේ මූර්තිවලත් පෙන්නු කෙරෙන ලක්ෂණ අනුව අපිට හිතන්න පුළුවන් ඉන්දු නිම්න ශිෂ්ටාචාර මූර්ති ශිල්පීන් ඉතා දක්ෂ ලෙස මේ මූර්ති නිර්මාණය කළා කියලා. හොඳයි, මෙන්න මේ විදියට ඉන්දු නිම්න ශිෂ්ටාචාර කලා නිර්මාණ පිළිබඳව 10 ශ්‍රේණියට අදාළ පාඩමේ මම දැන් ඔයාලත් එක්ක දරුවනේ මූර්ති නිර්මාණ හතරක් පිළිබඳව තොරතුරු ගෙනාවා. දැන් මම යොමු වෙන්නේ ඊට වැඩිය වෙනස් කලා නිර්මාණයක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි මුද්‍රා නිර්මාණ. මේ මුද්‍රා නිර්මාණ ඉන්දු නිම්න ශිෂ්ටාචාර නගර දෙකේ කැණීම් කළද්දී 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබිලා හම් වෙලා තියෙනවා. එතකොට මේ කැණීම් කරද්දී මේ මුද්‍රා 2000කට වැඩි සංඛ්‍යාවක් හමුණාට දරුවනේ ඔයාලට 10 ශ්‍රේණියේ මේ පාඩමේදී ඉතා සුවිශේෂී මුද්‍රා දෙකක් විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවානේ. ඒ තමයි ඒ මුද්‍රා දෙක හරි බැලුවම විචිත්‍රවත් බවකුත් තියෙනවා. කොහොම වුණත් මෙන්න මේ මුද්‍රා හමු වෙච්ච ඒවා හැඩේ අතින් ගතම දරුවනේ පොඩි වෙනස්කම් වලින් තියෙන මුද්‍රා තමයි තියෙන්නේ. දිගටි හැඩේ, හතරැස් හැඩේ, අටපට්ටම් හැඩයෙන් මේ මුද්‍රා නිර්මාණය කරපුවා හමු වෙලා තියෙනවා. මේ මුද්‍රා වෙළඳ භාණ්ඩ ඇසුරුම් සලකුණු වශයෙන් භාවිත කරලා තියෙනවා කියලා අදහසක් තියෙනවා. කොහොම නමුත් මේ තුලින් මේ මුද්‍රා තුළ දීන රූපවලින් පෙන්නුම් කෙරෙන තොරතුරු අනුව ඒ කාලේ ඉඳපු මිනිස්සුන්ගේ ඇදහිලි ගැන, විශ්වාස ගැන, ඔවුන්ගේ කලා කුසලතාව ගැන හොඳ තොරතුරු සමුදායක් අපිට පෙන්නුම් කරනවා මේ මුද්‍රාවලින්. එහෙනම් මේ 2000කට වැඩි සංඛ්‍යාවක් හමුණු මුද්‍රා අතරින් සුවිශේෂී ගණයේ එක මුද්‍රාවක් දරුවනේ මොල්ලිය සහිත ගව රූපය ඇති මුද්‍රාව. එතකොට මේ මොල්ලිය සහිත ගව රූපය ඇති මුද්‍රාවේ විශේෂ තත්ත්වය තමයි ගවයේගේ රූපයක් තියෙනවා හරිම ස්වාභාවිකව නිර්මාණය කළ. මේ ගවයේගේ රූපයට අමතරව අක්ෂර විශේෂයක් තියෙනවා දරුවනේ හඳුනාගෙන නැති. මේ ගවයේගේ රූපේ හරි ස්වාභාවිකයි. ඒ වගේම මෙයාගේ බෙල්ල යට රැලි විශේෂයක් පෙන්වලා තියෙනවා. මේ රැලි ටිකක් ස්වාභාවික නෑ තරම් ශෛලිගත බවක් පෙන්වුම් කරනවා. හැබැයි මේ ගවයේගේ රූපෙ දිහා බැලුවම නම් හොඳ තේජවන්ත බවක්, ශක්තිමත් බවක් අපිට පෙන්වුම් කරනවා. තවත් ගව රූප දැක්වෙන මුද්‍රා ගණනාවක් හම්බෙලා තියෙන මේ කැණීම් වලදී. ඒ කොහොමුණත් ඔයාලට සුවිශේෂී වෙන මුද්‍රාව තමයි එහෙනම් මේ මොල්ලිය සහිත ගව රූපයේ දැක්වෙන මුද්‍රාව. ඔන්න ඒ විදිහේ මුද්‍රා වලින් තව විශේෂ මුද්‍රාවක් ඔයාලට දරුවනේ මේ 10 ශ්‍රේණී පාඩමට ඇතුළත් කරලා තියෙනවා විෂය නිර්දේශයට. ඒ තමයි පශුපති මුද්‍රාව. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමුණු මේ තවත් මුද්‍රාවක් වශයෙන් මේ පශුපති මුද්‍රාව මේක ශිව දෙවියන්ගේ මුද්‍රාව කියලත් හඳුන්වනවා. පශුපති මුද්‍රාව අන්සහිත දෙවියා දැක්වෙන මුද්‍රාව කියලා තව විදිහකින් හඳුන්වන්න පුළුවන්. හිසේ අන්සහිත පළඳනාවක් තියෙන මේ මිනිස් රූපය මැදින් පෙන්නවා. එතකොට මේ මුද්‍රාවේ මේ රූපයට වටේ මේ රූපයට වටින් පෙන්නනවා කුඩා හැඩයේ සතුන්ගේ රූප කීපයක්. සර් ජෝන් මාෂල් මහතා පෙන්වලා දෙන්නේ මේ රූපයෙන් ශිවගේ මූලාදර්ශයන් නිරූපණය වෙන බවයි. පශුපති මුද්‍රාවේ මිනිස් රූපේ ඉදිරි පෙනුමෙන් පෙන්වලා තියෙනවා මේ හිස් පළඳනාවකුත් එක්ක. අන් දෙකක් සහිත හිස් පළඳනාවකුත් එක්ක මේ රූපය පෙන්වන අතරේ ඊට වටේට තියෙන සත්ව රූප මොනවද දරුවනේ? ඒ අතරේ තියෙනවා රයිනෝ, උෂඹ, හස්තිය, කොටිය කියන සතුන්ගේ කුඩා හැඩයේ රූප නිර්මාණය කළ මේ මුද්‍රාව. හරි විචිත්‍ර බවක් මේ මුද්‍රාව තුළින් පෙන්වුම් කරනවා. ඉතින් මෙන්න මේ විදියට මුද්‍රා විශාල ප්‍රමාණයක් හමු වුණ අතරින් විශේෂ වූ මුද්‍රා දෙකක් ගැනයි මම ඔයාලත් එකේ කතා කරේ. ඉතින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ පිළිබඳව මේ පාඩමින් අද දවසේ රුහුණු ගුරුගෙදර වැඩසටහන තුළ ඔයාලත් එක්ක හමු වෙද්දී මම බැලුවේ මේකේ ඔයාලට ලැබුණු පත්‍රිකාවක් අතේ තියෙනවා. එතකොට මේ පත්‍රිකාව ගන්නක පොඩ්ඩක් ඔයාලා ඒ පත්‍රිකාව තුල ඔයාලට පැවරුමක් දීලා තියෙනවනේ. දැන් මේ පැවරුමට මම ඔයාලට පොඩි උදව්වක් කරන්න මේ හදන්නේ. හරි. එතකොට අංක එක තුලින් පෙන්නව ඔයාලගේ පත්‍රිකාවේ දරුවනේ පූජකරුව මූර්තිය. ඒ මාධ්‍ය අතින් ගත්තම අපි දැන් කතා කරා සුදු හුණු ගල් වලින් හදලා තියෙන කියලා. උස සෙන්ටිමීටර් 19ක් වශයෙන් දක්වන මේ මූර්තිය විචිත්‍රවත් වෙන්න හේතුවක් උනේ ඇයි? සළු ඇති මෝස්තරය. ඒ කියන්නේ පෙති තුනේ මල් වලින් ලස්සන කරලා මේ සළුව. එතකොට මොහෙන්ජෝදාරෝ නගරයෙන් හමුණු බව ඔයාලට දැන් මතකයි. හොඳින් මතකේ රැඳෙනවා මේ කරුණ ටික. එතකොට එහෙනම් දැන් දරුවනේ මේ පත්‍රිකාව තුල ඔයාලගේ අංක දෙක කල් නිර්මාණයට අපි යමු. අංක දෙක නිර්මාණයේ තුලින් මාත් එක්ක ඉන්න මේ දියණියක් හඬකවල ඔයාලට හඳුනා දුන්න ඒ පිළිබඳ තොරතුරු. නිරූපණය වන්නේ මොකක්ද? දෙවොලක රඟන ස්ත්‍රී රූපයක් මේ තුරින් නිරූපණය වෙන බව කිව්වනේ. ඔව්. මේකේ මාධ්‍ය ලෝකඩ නිසාම මේකේ ශිල්ප ක්‍රමය වෙන්නේ වාතු කිරීමේ ශිල්ප ක්‍රමය. උසඟල් හතරහමාරක් පමණ වෙන මේ මූර්තිය හමු වෙන්නේ අපිට හරප්පා නගරේ. එහෙනම් ඒ පැවරුම වලට සම්පූර්ණ කරගන්න හොඳින්ම අවශ්‍ය කරුණු ටික. ඒ විතරක් නෙවෙයි. 10 ශ්‍රේණි ඉදිරි වාර විභාගවලදී දරුවනේ වලට ඒ විතරක්ද? 11 ශ්‍රේණි අපිත් එක්ක මේ යහුම්කම් දෙන්න දරුවෝ ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනකොට ඔයාලට ගොඩක් වටිනවා මේ කරුණු ටික හොඳින් මතක තියාගෙන ඉන්නවනම්. තුන්වෙනි කලා නිර්මාණයේ රූප සටහනක් තියෙනවනේ ඔයාලගේ පත්‍රිකාවේ. අන්නේ පත්‍රිකාවේ තියෙන ඒ රූප සටහනට අවධානය යොමු කරොත් ඔයාලා ඇත්තටම බලනව නේද මේ තරම් ස්වාභාවික සිරුරක රූපයක් කොහොමද මේ නිර්මාණය කරේ කියලා නේද? ඔව්. මේ කලාකෘතිය එහෙමනම් රතු වැලි ගලින් කරපු කවන්ද මූර්තිය. එහෙනම් මාධ්‍යත් පැහැදිලි ඒ තුලම රතු වැලි ගල් වලින් කළා තියෙන්නේ. මේ ඉන්දියාවේ විශේෂ පාෂාණ වර්ග මේ විදිහට යොදා ගනිමින් ඉන්දු නිම්න කලාකරුවන් මේ නිර්මාණ කරද්දී මේ මූර්තිය හමු වෙන්නේ අපිට හරප්පා නගරෙන් කියලා. එහෙනම් ඔයාලට පැවරුම සම්පූර්ණ කරගන්න අවශ්‍ය තොරතුරු සම්පූර්ණ වෙනවා. අංක 4 කලා නිර්මාණ දිහා බලන්න. විශේෂ හැඩයක් ඇඟට දීලා මේ නිර්මාණය කරපු විදිය අනුවම ශිල්ප ක්‍රමය වෙන්නේ එහෙමනම් පූර්ණ උන්නත ක්‍රමයනේ නේද? ඔව්. මාධ්‍ය කතා කරාම එහෙනම් අලු වැලිගල් කියන ඉන්දියාවෙන් සොයාගත්තේ පාෂාණ වර්ගයකින් තමයි මේ නිර්මාණය කළා තියෙන්නේ. ඒ පැවරුමට ඕන වලට ඕන කරන ඊළඟ පිළිතුර සම්පූර්ණ වෙනවා මේ අලු වැලිගලින් කරන ලද මූර්තිය හමු වෙන්නේ අපිට මුලින්ම හරප්පා නගරේ. මෙන්න මේ විදියට මූර්ති නිර්මාණවල සීන සුවිශේෂී ලක්ෂණ දැන් ඔයාලා හොඳින් හඳුනාගත්තා. ඒ මූර්ති නිර්මාණවල මාධ්‍ය මොනවද කියලා දැනගත්තා. මේ මූර්ති නිර්මාණ මුලින්ම අපිට මේ කැණීම් කරද්දී හමු වෙන්නේ මොන ස්ථානවලින්ද මොන නගරයෙන්ද කියලා ඔයාලා දැන් හොඳින්ම හඳුනාගත්තා. ඊළඟට දරුවනේ බලන්න ওই පත්‍රිකාවේ අංක 5 රූප සටහනින් ඔයාලට දීලා තියෙන මුද්‍රාවේ කොයිතරම් ලස්සනක් එකතු කළද. ඒ ගවයාගේ රූපේ හැඩය හරියට ස්වාභාවිකව ඒ ගවයාගේ ශක්තිමත් දේහ ලක්ෂණ පෙන්වන තරම් ඒ ක්‍රිස්තු පූර්ව ශතවර්ෂවල ඉඳපු කලාකරුවන් සමත් වෙච්ච හැටි. එහෙනම් ඒ මුද්‍රාවලට හඳුන්වන්න තියෙන මේ පැවරුම තුළ මුල්ලිය සහිත ගව රූප මුද්‍රාව වශයෙන් මේ විදියට අංක 6 කලා නිර්මාණ පිළිබඳ ඔයාලා දැක්කමත් දැන් එහෙනම් මතක් වෙනවා අපේ වැඩසටහනේ පාඩමේ මුලින් සාකච්ඡා කළ කරුණු ටික. පශුපති මුද්‍රාව කියලා හඳුන්වන මේ මුද්‍රාව හඳුන්වනු වෙනත් නම් දැක්කම ඔයාලා අහගෙන හිටියා අන්සහිත දෙවියන් දැක්වෙන මුද්‍රාව කියලත් හඳුන්වන්න පුළුවන් නේද? ඔව්. මේකේ නිරූපණය වෙනවා මැද සිටින මිනිස් රූපයට අමතරව වටේ සිටින සත්ව රූප කීපයක්. ඒව හඳුන්වන්න ඔයාලට කිව්වම ඔයාලා දැන් හොඳින්ම පිළිතුරක් හදාගන්නවා. හස්තිය, ගවය, කොටිය, රයිනෝ කියන සතුන්ගේ රූප කුඩාවට පාර්ශවදර්ශීව පෙන්වුම් කරන විදියට නිර්මාණය කළ තියෙන බව. ඉතින් මෙන්න මේ විදියෙ අවශ්‍යම කරුණු ටික ඔයාලා හදාගනිද්දී මේ පැවරුම සම්පූර්ණ කරලා විභාගවලට සූදානම් වෙන්න හොඳ මානසිකත්වයක් ඔයාලට ලබා දීම තමයි රුහුණු ගුරුගෙදර. රුහුණු ගුරුගෙදර වැඩසටහන තුළ ඔයාලට අපි මේ ලබා දෙන්න බලාපොරොත්තු වුණේ. ඉතින් එහෙමනම් දරුවනේ, මේ විදියට ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ පිළිබඳව 10 ශ්‍රේණියට අදාළ මේ පාඩම අද දවසේ මේ තුලින් ගෙන එන්නට මා සමග සහාය වුණා. මෙතෙන්දි නලංගනරුව මූර්තියට හඬ කවමින් කණංකේ සිරි පෙරකුම්බා මධ්‍ය මහාවිද්‍යාලයේ තරුෂි කෞශල්‍යා දියණිය ඇයට බොහොම ස්තුතිවන්ත වෙනවා. දරුවනේ ඔයාල වෙනුවෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අද දවසේ තොරතුරු ගෙනීම සම්බන්ධව. ඒ විතරක්ද, මේ වැඩසටහන මේ ආකාරයෙන් සංවිධානය කරගනිද්දී, මේ වැඩසටහන ඉදිරිපත් කරද්දී අපට මහා ශක්තියක් සැපයූ විශේෂයෙන්ම මතක් කළ යුතු කීප දෙනෙක් අතරින් මම කැමති මේ අවස්ථාවේදී මතක් කරන්න දකුණු පළාත් සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය භාග්‍යා මලල්ගොඩ මහත්මිය, ඒ වගේම අකුරැස්ස අධ්‍යාපන කලාපේ විෂය අධ්‍යක්ෂ හේමන්ත මහත්මයාගේ මැදිහත්වීමත් අපි අගය කරන සලකනවා. ඒ විතරක්ද, මේ වැඩසටහන ඔයාලට මේ කාල සීමාව තුළ ඉතාමත්ම බල සම්පන්න විදියට තොරතුරු ගෙන එන්නට හැකියාව ලැබුණේ රුහුණු ගුවන් විදුලියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ ලබා දුන් සහයෝගය තුළ. එහෙමනම් දරුවනේ, ගුරුගෙදර වැඩසටහන හරහා ඔයාලට මේ තොරතුරු ගෙනීමේදී අපි හිතනවා වඩා ඵලදායි යමක් ඔයාලට වුණා. තවත් දවසකදී මෙවන් වැඩසටහනක් තුළින් හමුවීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.